ගරු මහාචාර්ය චරිත හිරත්නතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද මේ අවිවාදයට මම කතා කරන්න මුලදී හිටියේ නෑ. නමුත් අපේ මේ අවස්ථාවේ මට අවස්ථාව ලැබිලා තියෙනවා අදහස් කීපයක් ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය ඇමතිතුමා කෙහෙළි රඹුකැල්ල මැතිතුමා, එක ආණ්ඩුවක් කාලෙක මම එතුමා ඇමතිතුමා වෙලා ඉන්න කාලේ මම මේ අමාත්‍යාංශ ස්ථීර ලේකම්වරයා වශයෙන් වැඩ කරා. ඒ නිසා මම එතුමාව පෞද්ගලිකව ඉතාම හොඳට දන්න කියන කෙනෙක්. ඒ නිසා මේ සංවාදයේ මේ විවාදයට මම අදහස් ඉදිරිපත් කරන්නේ ඒ පෞද්ගලික සම්බන්ධතා පැත්තකින් තියලා අපි ඉතාම වැදගත් ප්‍රශ්නයක් අද සාකච්ඡා කරන නිසා. විශේෂයෙන්ම අපේ රටේ මහජන අවශ්‍යතාවයක් විදිහට මේ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ලොකු සංවාදයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සංවාදය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි කියන අදහසත් එක්ක තමයි මම මේ විවාදයට මැදිහත් වෙන්නේ. ඊට පෙර මම යමක් කියන්න ඕන. මේ චැනල් 4 සම්බන්ධව මේ විවාදයට අදාළ නැති වුණාට හුඟක් අය කතා කෙරුවා. වාක්‍යයක් මේකට කියනවා නම් ගරු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීතුමාලාට මම යෝජනා කරන්නේ අපේ කෙහෙළේ රඹුකැල්ල මැතිතුමා දන්නවා මේ ජොනතන් මිලර් කියලා මේ චැනල් 4 සම්බන්ධව අපි බොහෝ කල් ඉඳලා වැඩ කරලා තියෙනවා. විශේෂයෙන්ම 2013 චොගම් එක තියෙන කාලේ විශාල වශයෙන් මේ නාලිකාව එක්ක අපිට ගණදෙනු කරන්න සිදු වුණා. ඒ නිසා චැනල් 4 එකත් එක්ක ගණදෙනු කරන විදිහ මේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු නැත්තම් ඒ ප්‍රධානීන් ටිකක් ඉගෙන ගන්න ඕන. මේකට ෆැක්ස් එක්ක ගණදෙනු කරන්න ඕන. ඒ වගේම මේක සම්බන්ධව ශක්තිමත් මීඩියා ප්ලෑන් එකක් ඇතුලේ කියන්න ඕන. එහෙම නැතුව මේ වාගේ පාර්ලිමේන්තුව ඇතුලේ ඇවිල්ලා ඒ චැනල් වලට කෑ ගැහුවට ලෝකයට යන මතය නිවැරදි වෙන්නේ නැහැ, නැත්තම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න ඕන. මේ මතය වැරදි නම් වැරදි කියලා කියන එක ඉදිරිපත් කරන ආකෘතියක් තියෙනවා. ඒක නිකන් අර ගමේ සද්දයක් දාලා හූවක් තියලා කිව්වා වගේ හරියන්නේ නැහැ. ඒ නිසා මේක ගැන ටිකක් කල්පනා කරන්න කියලා මම එතුමාලාට ආරාධනා කරනවා. මම දන්නේ නැහැ මේක ඇත්ත නැත්ත. නමුත් ඇත්ත නැත්ත ගැන රාජපක්ෂ පවුල ඒ වගේම ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන්ගෙන් යම්කිසි අදහසක් ඉදිරිපත් වෙන එක හොඳයි. මේක මෙහෙම එකක් ආපුවාම ඉතින් ඒක ගැන ඉතාම විධිමත්ව ෆැක්චුවලි ආන්සර් එකක් විදියට මීඩියා ප්ලෑන් එකක් ඇතුලේ ඒක සබ්මිට් කරන්න කියලා මම කියනවා. ඒ වගේම මේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධව විශේෂයෙන්ම මේකේ මිලදී ගැනීම ගැන විශාල ප්‍රශ්නයක් පහුගිය කාලය පුරාම තියෙනවා. මේ මිලදී ගැනීම වල එක පැත්තක ප්‍රශ්නයක් තමයි ගරු සභාපතිතුමනි, මිලදී ගැනීම කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකත් ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් කියන දෙකම සම්බන්ධව පහුගිය කාලයක් පුරා විශාල ප්‍රශ්නයක් තිබුණා. මේ ප්‍රශ්න ගැන අපේ රටේ සංවාදයක්ත් තිබුණා. මම කෝප් කමිටුවේ සභාපතිවරයා වෙලාවෙත් මෙතුමා මේ හුඟක් අය දන්නවා අපි මේක ගැන බොහොම බරපතලට කතා කරලා තියෙනවා. අද වෙනකොට අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පාවිච්චි වෙන ඖෂධ කොච්චර ප්‍රමාණයක් පාවිච්චි වුණාද කියන එක අපිට ඩිජිටල් ආම් එකක් ඇතුලේ බලන්න බෑ. මේකට විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශේ. නමුත් මේක හරියට තාම කරගන්න බැරි වෙලා තියෙනවා. සමහර කොම්පැනි මේ වගේ ගත්ත මේ ටෙන්ඩර් එක අරගෙන විශාල අවුලක් හදලා තියෙනවා. ඒ නිසා අපේ රටේ මේ ඖෂධ සම්බන්ධව විශාල ගැටලුවක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඖෂධවල දැන් තියෙන විගණනය මේ වෙලාවේ ලංකාවේ මෙන්න මේ කියන ඖෂධය කොච්චරක් තියෙනවද කියන එක ගැන කිසිම හාන් කවින්සියක් දන්නේ නැතුව අලුත් ඕඩර් හදන තත්වෙකුත් තියෙනවා. ඒ නිසා මේක එකක්. අනිත් එක තමයි මේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය ඇතුලේ විශාල කණ්ඩායමක් තමන්ගේ මොනොපොලි එකක් අරගෙන යනවා. මේක දෙවැනි ප්‍රශ්නේ. තුන්වෙනි එක NMRA හැදුවෙම අර සේනක බිබිලේ අපේ පේරාදෙණි විශ්වවිද්‍යාලේ හිටපු මහාචාර්යතුමෙක් එතුමාගේ මූලිකත්වයෙන් හදපු යම්කිසි පොලිසි පේපර් එකක් එක්ක තමයි NMRA ඖෂධ නියාමන අධිකාරිය පසුකාලීනව හැදුවේ. අපේ ආණ්ඩු කාලේ ඒක හදන්න බැරි වුණා. අපි සතුටු වෙනවා 2015 ආණ්ඩු කාලේ ඒක හදපු එක ගැන. හැබැයි අද වෙනකොට ඒක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඇමතිතුමා දන්නවා මේක සම්බන්ධව මේ ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන බලපෑමේ ප්‍රමාණය කොහොමද. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ සමහරු තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය සඳහා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන හරි ඉරක් ගහගන්න වෙලා තියෙනවා. මේක අපේ රටේ අද ඔබ ඔතන ඔබතුමා හිටියත් වෙන කෙනෙක් හිටියත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙනවා. ඒ වගේම මේ ඖෂධ නියාමන අධිකාරියේ සමහර දේවල් වලට උදව් කරන්න ඇවිල්ලා වැදගත් අපේ වෛද්‍යවරුන්ට පවා විවිධ අපහාස උපහාසවලට ලක් වෙන්න වෙලා තියෙනවා. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමා අපේ රටේ ඉන්න වැදගත් වෛද්‍යවරේ. ඒ වාගේ වෛද්‍යවරු අපිට රටක් විදිහට මේ රටේ තියාගන්න ඕන. ඒ වගේ වෛද්‍යවරුන්ට පවා මේ ආයතනයට උදව් කරන්න ආපුහම සමහර අවස්ථාවලදී යම්කිසි අර්බුදවලට නැත්නම් යම්කිසි විවේචනවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ එන්නේ ඒ වගේම අර අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒකේ සභාපතිතුමාට වගකීමක් තියෙනවා මාධ්‍යට ඇවිල්ලා කතා කරනකොට ඇත්ත හරියටම කියන්න. ඒක දැන් අද අර මන්ත්‍රීතුමාට කියපු එක ඇත්තද එහෙම නැත්නම් එතුමා මාධ්‍යට ඇවිල්ලා කියපු එක ඇත්තද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒකම ලොකු ප්‍රශ්නයක්. රාජ්‍ය නිලධාරීන් විදිහට අපි බැඳිලා ඉන්නවා. හරි දේ කරන්න හරි දේ කියන්න. ඒ එකක් මාධ්‍ය ඉස්සරහා අපිට නිකන් වීරය වෙන්න එකක් කියලා මෙතන ඇවිල්ලා බොක්ස් එකට ඇවිල්ලා මන්ත්‍රීතුමෙකුට කතා කරලා තව එකක් කියනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි එතුමාලගේ වෘත්තීය සූසුකම් වලට ගරු කරන වෘත්තීමේ වශයෙන් ආපු අය නම් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඒ රටම මේකෙන් අවුලටපත් වෙනවා. ඒ නිසා අපි විපක්ෂයේ අද මේ විශ්වාසභංග යෝජනාව ඇතුලේ තියෙන්නේ පුද්ගලයෙක් සම්බන්ධ කාරණයක් විදිහට නෙමෙයි මේ සිස්ටම් එක ඇතුලේ තියෙන මේ බරපතල ප්‍රශ්නේ එළියට ගන්න අවශ්‍යයි කියන එක විය හැකි. මම හිතනවා ඒක ඉතා වැදගත්. අපි විශේෂයෙන්ම අපේ මේ NHS නැත්තම් National Health Service කියන එක අපි රජය ඇතුලේ ආරක්ෂා කර ගන්න ඕන. මේකෙත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ දේශපාලන පක්ෂ දෙක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කොහොමද මේ NHS සම්බන්ධව තීරණ ගන්න කියන එක ගැන අපි ලොකු සංවාදයක් කරන්න ඕන. මම විශ්වාස කරන්නේ රජයේ පංගුකාරීත්වය ශක්තිමත්ව පිහිටන්න ඕන ප්‍රදේශයක් තමයි මේ වෛද්‍ය ශේත්‍රය කියන්නේ. ඒ වෛද්‍ය ශේත්‍රයේ ඒ National Health Service එක අපි හරියට ආරක්ෂා කරන්න වැඩ කරන්න ඕන. ඒ නිසා ඒකේ තව ප්‍රශ්න ගණනාවක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සම සෞඛ්‍ය පීඨ අඩුවීම නිසා ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. සමහර වෛද්‍ය පීඨවලට අවශ්‍ය උපකරණ අවශ්‍ය සහයෝගය නැති නිසා ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අද උදේ ඉඳලා මේ සභාවේ සාකච්ඡා වෙච්ච ඉතා වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට අපේ ඖෂධ පැත්තෙත් ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තාක්ෂණික දැනුම සම්බන්ධ අය රට හැරලා යනවා. ඒ වගේම උපකරණ කඩා වැටිලා තියෙනවා කියලා. ඒ නිසා මේ කරුණු තුනම ඖෂධ මිලදී ගැනීම, ඖෂධ බෙදා හැරීම සහ ඖෂධ විගණනය, මේක ඉතා වැදගත් වචනයක්. මේ අපේ වෛද්‍ය ශේත්‍රයේ ඖෂධ විගණනයක් අවශ්‍යයි. අපේ රජයේ විගණනයෙන් කරන්නේ මුදල් සම්බන්ධ ප්‍රශ්නේ. නමුත් මේ වෙලාවේ මම ඇමතුමාගෙන් ඇහුවොතින් ඇමතුමාට නෙමේ කාටවත් කියන්න බෑ අපේ රටේ විසිරලා තියෙන බේත්වල ප්‍රමාණය කොච්චර කවදා ගියාද කියලා. හරිනම් සෞඛ්‍ය ඇමතුතුමාගේ ටෙලිෆෝන් එකට කම්පියුටරේට හැමදාම අප්ඩේට් වෙන්න ඕන. මේ රටක මෙන්න මේ වාගේ තත්ත්වයක තමයි අද තියෙන්නේ. අද මෙන්න මේ ඖෂධේ මෙන්න මෙහෙම තැනක තියෙන්නේ කියලා. හැන්ද ඒකට තමයි අපේ සෞඛ්‍ය ප්‍රධාන ඉස්පිරිතාලවල අධ්‍යක්ෂක කියලා වෙනම තනතුරක් හදලා එයාට වෙනම කෝස් එකක් කරලා තියෙන්නේ. එයා හැන්දෑවට අප්ලෝඩ් කරන්න ඕන තමන්ගේ ඉස්පිරිතාලේ තත්ත්වේ. අර ඈත තියෙන ඉස්පිරිතාලයක් ගන්නේ මම කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන ඉස්පිරිතාල ටිකවත් ප්‍රධාන රෝහල් ටිකවත් මේ කඩිනම් කාර්යක්ෂමතාවයේ නැහැ. එනිසා සමහර වෙලාවට තියෙන බේත්ම තව දෙතුන් ගුණයක් මිලියන ගානකට ඕඩර් කරන්න වෙනවා. ඒක දේශපාලන ප්‍රශ්නකටත් වඩා අපේ රටේ තියෙන පරිපාලනමය ප්‍රශ්නයක්. මේක විසඳන්න ඕන. ඒ වගේම එනිසා මිලදී ගැනීම, බෙදා හැරීම, විගණනය කියන තුනම එක වගේම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමති ගරු ඇමතිතුමාට ඔබතුමා යටතේ තියෙන ආයතන අතර එන්නේ මාර්යේක ගැන දැන් සමහරු කියන මේක වහන්න ඕන කියලා, මේක අයින් කරන්න ඕන කියලා.
අවසානයක
මම විශ්වාස කරන්නේ එන්නේ මාර්යේක ආපු එක ඉතාම හොඳයි. නමුත් මේක සම්බන්ධව අලුතෙන් හිතන්න තියෙන ඒවා හිතලා ශක්තිමත් තැනකට මේක ගන්න, ඒ වගේ වැඩ කරන මහාචාර්යවරු හරි ආචාර්යවරු දේශපාලනයේ සහ මුදලාලිකරණයට යටත් වෙන්නේ නැතුව ශක්තිමත්ව වැඩ කරන්න කියලා කියමින් මගේ වචන ස්වල්පය නිමා කරන්න බොහොම ස්තුතියි.
ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 15 කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ පාර්ලිමේන්තුවට
ඉතිහාසයේ දෝෂාභියෝග විශ්වාස භංගය ඇවිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ වැදගත්ම විශ්වාස භංගයක් වගේම දෝෂාභියෝගයක් ආයේ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව 1991 හරි 92 හරි මට මතක විදිය ඒ කාලේ පාර්ලිමේන්තු නියෝජනය කරපු කෙනෙක් හැටින මේ වෙල්ගම ඇමතිතුමා 89 පාර්ලිමේන්තු නියෝජනය කර කෙනෙක් හැටින හිටියා. දෝෂාභියෝග වෙලාවේ කතානායක හිටිය එම්.එච්. මොහොමඩ් මම පාර්ලිමේන්තුවේ නොවුණත් ඒ කාලේ රටම බලාගෙන හිටියා ඒ දෝෂාභියෝගේ දිහා. හැබැයි ඒ වෙලාවේ දෝෂාභියෝගයේ ගේන්න සූදානම් කරා ගාමිණී දිසානායක ලලිත් ඇතුළත්මැදිරි සමරවීර වීරවනි ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඒ වගේ නම දෙනේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා ඒගොල්ලෝ තමයි දෝෂාභියෝග. හැබැයි දෝෂාභියෝගට පාර්ලිමේන්තුව ඔක්කොම අස්සම් කරා. හැබැයි පස්සේ දෝෂාභියෝගයට පාර්ලිමේන්තුව අස්සම් කළාට පස්සේ දෝෂාභියෝග ගේනකොට බලෙන් ඒ අස්සම් කරපු අයම ඉල්ලා අස්සුනා දෝෂාභියෝගේ අපි දෝෂාභියෝගට අස්සම් කරේ නෑ කියලා. ඒක අපේ වෙල්ගම හිටපු ඇමතිතුමා හොඳට දන්නවා. ඒ වෙලාවේ මොනවද දීලාද දන්නේ නෑ. දෝෂාභියෝගේ ගෙනාපු දෝෂාභියෝගේ ගේන්න බැරි වුණා. ඒ එහෙම වුණාට මේ විශ්වාස භංගය රටේ කතාබාට ලක් වුණත් මේ විශ්වාස භංගය ගේන්න ඉඩ දීලා තිනවා. මං හිතන විදිහට සෞඛ්‍ය ඇමතිවරයත් ඉන්නවා, විපක්ෂයත් දෝෂාභියෝගේ ගෙනාවා, ආණ්ඩු පක්ෂයත් ඉන්නවා. අපි දැන් මූණ දීලා තිනවා. අපි මේ දෝෂාභියෝගේ මීට මාස 3කට කලින් ආණ්ඩු පක්ෂය විපක්ෂය ගේන්න කියපු වෙලාවේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ලකුව ගේන්න තව දවස් 3කින් ගේන්න කියලා එදා ගිය මේ මීට මාසයකට කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මේ දෝෂාභියෝගය ගේන්න කියලා. මේවා ගේන්න ඕන, එන්න ඕන. විපක්ෂයක් හැටියට නිකම් ඉන්නවට වැඩිය මම ජනාධිපති වෙනවා කී කියා ඉන්නවට වැඩිය අර පැත්තෙන් කියනවා අර රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා ජනාධිපතිකමට එන්නේ නැහැ කියනකොට මේ පැත්තෙන් කියනවා මම එනවා කියලා. එන්න පුළුවන්, එන්න ආවට බෑ. එළියේ ඉන්න මිනිස්සුනේ ඡන්ද දෙන්නේ, මිනිස්සු එන්න කැමැති. කීප දෙනෙක් ආවද? සිද්ධාලේප වේද මහත්තයත් ඡන්දෙ ඉල්ලුවානේ ජනාධිපතිකම් වලට. ඒ නිසා එන්නවා එනවා කියයි ඉන්නපා. ඇවිල්ලා ඉල්ලන්න. ඉල්ලනකොට මිනිස්සු කියයි. ඒ නිසා මේ දෝෂාභියෝගය ගැන මම හිතන්නේ සෞඛ්‍ය ඇමතිවරයාට ප්‍රශ්න නැත්තේ නෑ. රෝහල් පද්ධතිය වල ප්‍රශ්න තියෙනවා. මම නෑ කියන්නේ දැන් බදුල්ලේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා MRI යන්ත්‍රය කැල්ලලා තිබ්බා. මිලියන 4යි හදන්න. හැබැයි මාස 6ක් MRI යන්ත්‍රය හදන්නේ මොනරාගලටයි නුවරටයි ගෙනිච්චේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නින්ද කියනවනේ මේක මිලියන 4යි. ලක්ෂ 40යි. හැබැයි මොනරාගලට ට්‍රැවල් කරන්න ඇම්බුලන්ස් එකක් මොනරාගලේ ඉඳලා ආයේ ට්‍රැවල් කරන්න බදුල්ලට ওই විදිහට මාස 6ක් කෙරුණා. ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ. ඊළඟට මේවා ඇමතිවරයාට විතරක් නම් මේ රටේ දෝෂාභියෝගයක් ගේන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අපි හින්දා අපිට පුළුවන් ඇමතිගේ පැත්තට තමයි හැම වෙලාවෙම දික් කරන්න ඇඟිල්ල. ඉතින් මේක මේ බදුල්ල මාරෝවාලේ MRI දැන් නම් යන්ත්‍රය හදලා. හැබැයි දැන් මේ දවස්වල බදුල්ල මාරෝවාලේ කරගෙන යනවා මං හිතන්නේ එකතු කරලා enjoy gram යන්ත්‍රයක් ගන්න. ඉතින් enjoy gram යන්ත්‍රය මිලියන 250ක් වෙනවා. ඉතින් මිලියන 250ක enjoy gram යන්ත්‍රයක් ගන්න දැන් මේ බදුල්ලේ වෛද්‍යවරු මේ දවස්වල Facebook එකේ දාගෙන කටයුතු කරනවා. ඉතින් මේ විශ්වාස භංගය ගේන්නේ ඖෂධ තත්ත්වය රටේ පහුගිය කාලේ ඇති වුණා. අපි දන්නවා පහුගිය කාලේ ඇති වෙච්ච වෙලාවේ අපිට ණයක් නැත්තම් අපිට සල්ලි නැති වෙලාවේ ඉන්දියාව තමයි අපිට මේ විදියටවත් පහුගිය අවුරුද්දේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා තමයි අපිට මුදල් දුන්නේ. අපි ඒකට ඉන්දියාවට ස්තුති කරන්න ඕනේ. ඉන්දියාව එහෙමවත් නොදුන්නා නම් අද මේ එක්කෙනෙක් දෙන්නෙක් මැරුණාම තමයි අපි කියන්නේ. නමුත් ඉන්දියාව අපිට ඒ වෙලාවේ නොදුන්නා නම් දාස් ගාණක් මේ ව්‍යසනයට මුණ දෙන්න වෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට මුදල් නොදුන්නා නම්. ඉතින් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක ඉන්දියාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඉන්දියාවට පින් සිද්ධ වෙන්න තමයි අපිට එහෙමවත් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා තමයි අපිට මුදල් දුන්නේ. දැන් මේකේ මම බැලුවා පහුගිය කාලේ සිදුවෙච්ච මරණ දිහා. දැන් මරණයක් වෙලා අපි මාස 4ක හෙට්ටිපොළ පඬුවස්නුවර හෙට්ටිපොළ සායනයකදී ළමෙක් නැති වුණා. එදා උදේවරුේ තමයි මං හිතන්නේ බිලිඳ දරුවන්ට ඉන්ජෙක් එන්නත් ලබා දෙන්නේ. ඒ දරුවට එන්නත් ලබා දීපු අවස්ථාවේදී දරුවෝ 21 දෙනෙකුට එන්නත් දීලා තියෙනවා. එදා ඒ එන්නත දීපු වෙලාවේ දරුවෝ 21 දෙනෙකුට දීලා තියෙනවා. හැබැයි ඒකෙන් එක දරුවෙක් අවාසනාවන්ත ලෙස අපි කියන්නේ 21 දෙනාම එකෙන් කෙනෙක් මරුණත් අපිට දුකයි. ඒ නිසා අපි කියන්නේ මම කියන්නේ ඒ එන්නත ඒ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ 21 දෙනෙකුට ළමයි දීලා තිනවා. දීපු එකෙන් 21 කෙනෙක් මියගොස් තිනවා. 20 දෙනෙකුට කිසිම සංකූලතාවයක් ඇති වෙලා නැහැ. ඒක කියලා තිනවා මම දන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මම ඉල්ලගත්ත වගකීම්තු අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දන්නේ අපි වෛද්‍යවරු නෙමෙයි. දැන් මේක ඉදිරිපත් කරෙත් වෛද්‍යවරෙක්. හැබැයි මේ ඔබතුමා වෛද්‍යවරයෙක් අපේ විපක්ෂයේ ඉන්න වෛද්‍යවරයෙක් තමයි මේ විශ්වාස භංගයේ ඉදිරිපත් කරේ. හැබැයි මේ විශ්වාස භංගයේ ඉදිරිපත් කරපු වෙලාවේ තව මං හිතන්නේ නුවරඑළිය මහරෝවලයා කොළඹ මහරෝවලේ රෝගීන් පවත්තන මේ රෝගීන් සඳහා ඇස්වලට අර බෙහෙතක් දාන එක සම්බන්ධව ප්‍රශ්න නුවරඑළියේ බදු කොළඹ මහරෝවලේ ප්‍රශ්නයක් ඇති වෙලා ඇස් නැති වෙනවා කියලා තමයි කියන්නේ. මිනිසුන්ට යන්න එපා රෝවල් වලට මේ ඇස් වලට දාන බෙහෙත. එහෙම මිනිසුන්ට ප්‍රශ්න තිබ්බට එහෙම මිනිසු මේ වල්ලි නැති එදින් එදා ජීවත් වෙන්න බැරි මිනිසු ඉන්නවා. මේව කරනකොට අපි වගකීමෙන් කරන්න ඕන. මේ ඔක්කොම බය වෙලා දැන් අර සමහර වෙලාවට ඒ කාලේ මොකද්ද ගෙනාව එන්නත් ගන්න එපා කියලා කිව්වා. කොවිඩ් එන්නේ ඒකට මොකද්ද ඌරු තෙල්ද මොනවද කියලා සමහර මිනිස්සු රෝවල් වලට යන්නේ නැති තත්ත්වයට පත් වුණා. හැබැයි එන්නත් ගැහුවා කියලා ඊට පස්සේ එන්නත් මේ එන්නත් දුරවලයි එන්නත් බාල වෙනවා කොවිඩ් එන්නේ නැත එහෙම කිව්වා. හැබැයි මිනිස්සු අවසානයේ ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා 70%කට වැඩිය එන්නත් ගත්තා. ඉතින් මේ ඇස් වලට දාපුවම මේ ඇස් වලට දාපු බෙහෙත 61කට රෝවල් වලට යවලා තිනවා. රෝවල් 61කට යවලා තිනවා. හැබැයි ඒ රෝවල් 61කින් කිසිම රෝවලකින් වාර්තාවක් වෙලා නැහැ කියලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. අපි කියන ඒවා නෙමෙයි. නැත්තම් ඕක කියයි මේ චාමර සම්පත් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා. ඉතින් රෝවල් 61කින් හැදි මේවා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට මේවා බොරු නම් මේ බොරු තොරතුරු නම් කියන්නේ. ඒ වගේම පේරාදෙණිය රෝහලේ තරුණියක් මිය යාම සම්බන්ධව එදා ඒ ඖෂධයම දීලා තියෙන තව 12 දෙනෙකුට. තව 12 දෙනෙකුට දීලා තියෙන එක කාන්තාව මිය ගියා. ඒකට අපි කනගාටු වෙනවා. හැබැයි 12 දෙනෙකුට එදාම දීලා තියෙනවා. එසා. ඒ 12 දෙනාට ඒ කිසිම සමකූලතාවයක් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේ අපිට ඒ පැත්ත වගේම අපි කියන්න තියෙන දේවල් කියන්නේ. ඉතින් ඒක නිසා දැන් මෙතන අපේ විපක්ෂයෙන් ගෙන ආපු තවත් කාරණා කීපයක් තිබ්බා. ඒක එකක් තමයි මං හිතන්නේ මේ ජාතික ඖෂධ නියාමන ජාතික නියාමන අධිකාරිය පත් කළා නැහැ කියලා නේ. පත් කළා තියෙනවා 13 දෙනෙක්. මේ ලයිස්තුවක් අපිට දීලා තියෙනවා. ඉතින් ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සෙනවිරත්න වෛද්‍ය උපුල් දිසානායක කායික රෝග වෛද්‍ය වෛද්‍ය ඩී අමරතුංග රෝග විශේෂඥ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය පෙරේරා හෘද රෝග විශේෂඥ වෛද්‍ය වගේ දමයන්ති කියලා තහ 21 දෙනෙක්ගේ 21 දෙනෙක් පත් කළා තිනවා. ඉතින් මං හිතන්නේ මේ අය සම්බන්ධව දැන් අපේ විපක්ෂයේ මේ විශ්වාස භංගය ගෙනාපු ડોක්ටර් දන්නෝ ඇති. ડોක්ටරට වැඩිය මේ ડોක්ටර් වගේම ડોක්ටරලාට වැඩිය ඉගෙන ගත්ත බුද්ධිමත් තනතුරු තියෙන අය තමයි මේ පත් කළා තියෙන්නේ. මේක නැහැ කියන්න බෑ. මේ මම හිතන්නේ මේ විපක්ෂ නායකතුමාටත් වැඩිය මේ සුදුසුකම් තියෙන අය තමයි මේ පත් කළා තියෙන්නේ මේකට. ඒ නිසා මේවා පත් කළා තියෙනවා. මේවා නැහැ කියන්න බෑ. ඉතින් ඒවා එහෙම පත් කළා නැත්තම් මේක පත් කරපු දිනේ මම ඔබතුමාට සභාගත කරන්න මේක මේ 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 අර මන්ත්‍රීතුමාට මේක යවන්න සභාගත කළා දිනයි. ඉතින් මේ වෙනදා පත් කළා තිනෝ. ගරු මන්ත්‍රීතුමාට මේක යවන්න.
මොකද්ද වෛද්‍ය කාවින්ද?
දැන් මෙතුමා අර මේ මොනවාද අයි ඩ්‍රොප් එක ගැන කිව්වා. ප්‍රෙඩ්නිසිලෝන් අයි ඩ්‍රොප් එක. ඒක ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාම මාධ්‍යට ඇවිල්ලා කිව්වා ගරු ඇමතුමා ඒකේ බැක්ටීරියාවක් තිබුණා කියලා. එතකොට ඒ ඒ ඒ රෝගීගේ ඇස් අඳ වුණා කියන එක පැහැදිලි. ඒ නිසා මේ
ඒක ඔව් මම ඒක නෑ කිව්වේ නෑනේ. නුවරඑළිය රෝහලේ කොළඹ රෝහලේ
මිනිත්තුවක් දෙන්න. ප්‍රෙඩ්නිසිලෝන් එක ගැන කිව්වා. ඒ සම්බන්ධව ඔබතුමාට කියන්න කැමතියි. මම 2015 ඉඳන් ක්වලිටි ෆේලියර්ස් වෙච්ච ඒවා ඔබතුමාට දැනන්ද. ක්වලිටි ෆේලියර්ස් තියෙනවා 80ක ඉඳන් 100කට යනකම් හැම අවුරුද්දම. මේ ලංකාවේ විතරක් නෙමෙයි ඔබතුමා වෛද්‍යවරයෙක් කැරියට දන්නවා FDA එකේ ක්වලිටි ෆේලියර්ස් තියෙනවා. ඉතින් ක්වලිටි ෆේලියර්ස් නැති තැනක් මට කියන්න එක තැනක් එක රටක් එක ආයතනයක් මට කියන්න. එහෙම වුණොත් ඔබතුමාගේ තර්කය මම පිළිගන්නවා. මේ නිසා පැහැදිලිවම ඒක ඔබතුමා අහුවා බෝඩ් එකක් කවදාද පත් කරේ කියලා. බෝඩ් එකේ 13 දෙනෙක් ඉන්නවා. 13 දෙනාගෙන් 12 දෙනෙක් පත් කරලා තිබ්බා. අය පළවෙනි මාසේ දෙකේ ඊට පස්සේ තුන්වෙනි එක අන්තිම එකේ පත් කරගන්න අපිට අපහසුතාවයක් තිබුණා. මොකද ඒකේ තියෙන ඉතාමත්ම සුළු පිරිසක් ඉන්නේ. තාමත්ම ඉහළම මට්ටමේ සුදුසුකම් තියෙන. ඒ සුළු පිරිසනොත් දැන් නුවර විශ්වවිද්‍යාලයේ ඉන්න කෙනෙක් කොළඹට එන්න කැමති වුණා. අපි එම අහලා ඊට පස්සේ ඊට පසුව තමයි අවසානයේ ලංකාවේ නෙමෙයි ලෝකෙම පිළිගත්ත කෙනෙක් අපිට ලබා ගත්තා. ඉතින් ඒ ගැන ඔබතුමා ආඩම්බර වෙන්න
ඕනේ. වෛද්‍ය කවින්ද
මේ සභාපතිතුමනි, අපි මේ පෙන්වලා දෙන්නේ විශේෂයෙන් මේ අඩුපාඩු මේ රටේ ජනතාව දැනගන්න ඕන. හරිද? දැන් මේ ප්‍රෙඩ්නිසි ලෝන් එකෙත් මේකේ තියෙනවා USP නිර්ණායක වලට අනුකූල නැහැ කියන එක. හරි, එතකොට මේ රටේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණාගෙන් පස්සේ අපි එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ නේ ගරු සභාපතිතුමනි?
ඔව්, මේක ව්‍යාධකරණ බය ඔබතුමා කතා කරන්න.
නෑ නෑ, මම ගරු ඇමතුමා කියපු එක නෙමෙයි, මම කිව්වේ මේකේ පිළි අරගෙන තියෙනවා නුවරඑළියේ කොළඹ. ඔබතුමා වැරදි විදියට ඒක වැරදි පැත්ත ඇහුම්කන් ඇහුන්නේ නැති විදිහදී නුවරඑළිය සහ කොළඹ මාරුවාලේ මේක ඇති වෙලා තියෙනවා කියලා කියලා තියෙනවා. ඒකේ අනිත් රෝල් 61කට මේව යවලා තියෙනවා කියලා කියලා තියෙනවා. රෝල් 61කට යවලා තියෙනවා කියලා එක මම මේ කිව්වේ. එහෙමනම් මේ මෙහෙම දැන් මෙහෙමයි ඔය ප්‍රේමදාස මහත්තයාට විරුද්ධ විශ්වාස භංගයේ මොනවද තිබ්බේ? ඔබතුමා පුංචි ඇති, ඔබතුමාගේ තාත්තා ඉඳි පාර්ලිමේන්තුවේ තිබ්බේ කොබ්බෑකඩුව අරාලි වල ඉඳන් කොබ්බෑකඩුවට බෝම්බේ වැදිච්ච වෙලාවේ කොබ්බෑකඩුවගේ ගුවන් යානය අනුරාධපුරේ ලෑන්ඩ් කරන්න තිබ්බ වෙලාවේ අනුරාධපුරේ ලෑන්ඩ් කරන්න නැතුව කොළඹට පය 4කට 5කට පස්සේ කොබ්බෑකඩුවගේ මරණය ගෙනල්ලා මෙතන බාපු කියලා එන්නේ. ඒව තමයි මම නිතනදීට අපේ පරණ දේශපාලඥයන් මේ වාඩි වෙලා ඉන්නවා අපේ වැඩිහිටි දේශපාලඥයන් ඔබතුමා වෙල්කම් ඇමතුමා ඒවනේ තිබ්බේ. ඒවනේ තිබ්බේ. ඒද ඒවා තිබ්බේ. ඉතින් ඒවා ඒ කතා ඒ කාලෙත් විශ්වාස භංග වෙනකොට ඔයගේ එක එක කතා එනවා. ඉතින් ඒ නැත්තේ නෑ. ඊළඟ එක තමයි මේ අපේ මේ විපක්ෂ නායකතුමා කියලා තිබ්බා ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතන අනුකූලව අධ්‍යක්ෂක මණ්ඩලය සම්පූර්ණ පත්කල අවසන් කරලා නැහැ කියලා. ඒ මේ මේ පත්කල දින මේකේ ඉන්නවා මං හිතන්නේ මාචාර්ය ජයරත්න සභාපති, විශේෂඥ වෛද්‍ය ගුණසේකර මහතා, විධායක නිලධාරී වෛද්‍ය අසේල ගුණවර්ධන. මේ මේ විදියට මේ 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 13 දෙනෙක්ගේ මේ කණ්ඩායම පත්කල තියෙනවා. ඒ නිසා මේ සමාජගත කිරීම ගැන දැන් චැනල් අය කියන්නේ දැන් චැනල් අය සමාජගත කරන්න යන්නේ හැමදාම චැනල් අය සමානගත කරා. මොකද්ද චැනල් අය එක කියන්නේ? හමුදාව යුද්ධයේදී චැනල් අය එක ගෙහුවේ කොහමද? අපේ හමුදාව LTT එකෙන් කරපුවත් අපේ හමුදාවට දැම්මා. චැනල් අය එක කරේමනේ අපේවත් එකතු කරලා LTT එකෙන් ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට කරපුවත් චැනල් අය එක කරේ ෆොටෝ දාලා අපේ ගොඩට දැම්මා. චැනල් අය එක කරේ චැනල් අය එක ඒ කාලේ ඉඳන් රාජපක්ෂලත් එක පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක අපි නෙවෙයි රටේ කවුරුත් දන්නවා. මොකද චැනල් අය එකයි රාජපක්ෂලයි අතර ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒක චැනල් 4 sorry චැනල් 4 වැරදිමා සමාවෙන්න. චැනල් 4 චැනල් 4 එක වැරදිමා සමාවෙන්න. ඒක මේකෙන් අයින් කරන්න ඕන චැනල් අය කියන කතාව. චැනල් 4 එක හැමදාම තිබ්බා ඒ ප්‍රශ්නයක්. ඒ කියන්නේ LTT එකත් එක්කත් LTT කාලෙත් අපිට චැනල් 4 එකෙන් දිගටම ප්‍රශ්නේ මේවා වුණේ. ඒ වගේ දැන් එහෙම කරනවා නම් මම දන්නවා අපි දන්නවා පාස්පෝර්ට්
වෙලාවයි තිබෙන්නේ.
අද අපේ පැත්තේ හිටියත් අපේ පැත්තේ හිටියත් කියන්නේ මේ ඒ පැත්තේ හිටපු කෙනෙක්මනේ ඒ කාලේ එළියට ඇලකුවේ අපේ තාත්තත් කිව්වා කියලා කලින් දවසේ. ඉතින් අපේ ඇත්ත කියන්නේ මේ ඔයගොල්ලෝගේ පැත්තේ හිටපු කෙනෙන්නේ එහෙම කිව්වේ. කිව්වේ නැද්ද? නෑ කියන්න එපා. ඔයගොල්ලෝගේ එතකොට මේ පැත්තේ වාඩි වෙලා හිටපු කට්ටිය කිව්වා. එහෙම කියන්න එපා කාටවත් ඇඟට දාන්න මේව බෑ. මොකද හේතුව මොකද මේ වගේ දේවල් කියනවා කියන්නේ හරියට හොයලා බලලා කියන්න ඕන. මොකද මේ පාස්කුප් ප්‍රහාරය සම්බන්ධව එහෙම දෙයක් වෙනවා කියනකොට අපිට කියන්නේ දේවල් තවත් තියෙනවා. තවත් උපකල්පනය කරන්න පුළුවන්. සමහර විට මේකේ මට මේකේ ලොකු අවශ්‍යයක් නැහැ. මම ඕනනම් උපකල්පනය කරන්න. ඊට සති දෙකකට පස්සේ ඉන්දියාවේ ඡන්ද තිබ්බා. ඉන්දියාවේ ඡන්ද තිබ්බා. බෞතර හින්දු ජනතාව වර්තමාන අගමැති මෝදිට ඡන්ද දුන්නා. ඒක ගැන අපිට එතකොට උපකල්පනය කරන්න බැරිද යමක්? මම ඒක උපකල්පනය කරන්න යන්නේ නැහැ. මෙතන අසල්වාසී රටක්, අපිට හිතවත් රටක්, අපිට උදව් කරන රටක්. ඒ නිසා අපි ඒක ගැන උපකල්පනය කරන්න මම යන්නේ නැහැ. හැබැයි ඒ ගැන උපකල්පනය කරොත් ආව සති දෙකකට පස්සේ ඉන්දියාවේ මහමැතිවරණේ තිබ්බා. මහමැතිවරණේ විශිෂ්ට ජයග්‍රහණයක් Hindu තනි බෞද්ධ අපේ අර තනි බෞද්ධ කියලා දිනවනේ. තනි Hindu බලයක් මුස්ලිම් බලය නැතුව තනි Hindu බලයක් ගත්තා. ඒ නිසා අපිට ඒකටත් යම් කිසි උපකල්පනයක් කරන්න පුළුවන්. මේ චැනල් 4 එක මේ කියනවා
ඒකේවත් කියන්න පුළුවන්.
හැබැයි ඒවයි කෙනාගේ ඇඟට දාන්න බෑ. ඉතින් එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ඒ කාලේ කිව්වනේ මේ ඔය කොබ්බෑකඩුව ඝාතනේ ප්‍රේමදාස මහත්තයාගේ ස්කෝර් එකට. ඒක අපි නොදැක්ක කියන්න බෑ. කියන්න පුළුවන්ද? දැන් මම ඔය උදාහරණයක් වශයෙන් තමයි කිව්වේ. අර අරාලියවලදී බෝම්බ වැදුනා, අනුරාධපුරේ ලෑන්ඩ් කරේ නැහැ. නදන් එකේ ලෑන්ඩ් කළා. අනුරාධපුරේට නදන් එකේ ලෑන්ඩ් කරා නම් විනාඩි 5යි නදන් කැම්ප් එකයි ගුවන්තොටුපළයි අනුරාධපුර රෝහලයි. හැබැයි අනුරාධපුර රෝහලේ ලෑන්ඩ් නොකර කොළඹට ගෙනල්ලා මෙතනින් ගෙනියලා ඒ රත්මලාන්ට බාලා එහෙම ගෙනල්ලා කියලා එහෙම කියන්න පුළුවන්. එහෙම උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම උපකල්පනය කරාට එහෙම කියනවා ඉතින් විශ්වාස බංග රටේ ආණ්ඩු පෙරලෙනකොට විපක්ෂේ ඉන්නකොට අපි යහ පැත්තට ගියා මේ පැත්තට ඔය වගේ සුන්දර කතා කියනවා. ඉතින් මේක කෙහෙලිය මේක දාන්න බෑ. මං හැම වෙලාවෙම කියන්නේ මේක දානවා නම් අම්මා මේකේ වැඩ තියනවා නම් වෛද්‍යවරයෙක් මේක ඉදිරිපත් කරන වෛද්‍ය ශ්‍රේෂ්ඨයෙක් ඉන්නවා ඒකට වගේ කියොත්. වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාගේ ශ්‍රේෂ්ඨය අය තමයි මේකට වගේ කියන්නේ. මේ ඒ අයත් මේකට වගේ කියන්න ඕන. මොකද මේ වෛද්‍යවරු සම්බන්ධ වෙලානේ හැම කමිටුවකම මේ පත් කරපු හැම එකෙම ඉන්නේ. ඒ නිසා හැමෝටම මේ වගේ කීම ගන්න වෙනවා. දැන් ඉතින් ඒක මේ ඊළඟ ආණ්ඩුවේ අපේ මේ කවුද ඉස්සරහා ඉන්න ගායන්ත කරුණාතිලක මේ මන්ත්‍රීතුමා ඊළඟ ආණ්ඩුවේ අපි කියමුකෝ සෞඛ්‍යමිති
කියලා.
එතුමා මේ එතුමාගේ කොටට දාන්න පුළුවන්ද මේ ඔක්කොම? එහෙම බෑ. සා මේවා සාධාරණව හිතලා මේ රටේ මිනිස්සු අහිංසක මිනිසුන් මේවා යන්නේ නැති වෙන්න අහිංසක මිනිසුන් ගියාම මේ පණිවිඩේ මිනිසු බයයි. මේ මිනිසු රෝල් වර්ජනය කරනවා. මේ මිනිසු රෝල් වලට යන්නේ නැති වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. බෙහෙත් ගන්න බය වෙනවා, ඉස්පිතාල යන්න බය වෙනවා. මේ වගේ වෙන්නේ ඒකයි. ඒ නිසා මම මේ වෙලාවේ මේ විශ්වාස භංගය ගෙනාව එක ගැන හොඳයි කරුණු එහාට මෙහාට යන්න පුළුවන්. නමුත් මේවා හරියට බලලා මේ යෝජනා ගේන්න කියන පණිවිඩය කියෙමි මන් හෙඩවෙනවා.
ස්තුති ගරු ජී රත්නසේකර මැතිතුමා, ඔබතුමාට විනාඩි 6ක් තිබෙනවා. ඕඩර් ප්ලීස්. ගරු ප්‍රේමනාත් සිද්දලවත්ත මැතිතුමා බුලස්සනට පෙමිණෙනවා.
කතා කරන ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක් කාලයක් තිබෙනවා. කළු මූරාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද සෞඛ්‍ය අමාත්‍යතුමාට එරෙහිව පැවැත්වෙන විශ්වාස භංග යෝජනාව විවාද කරන වෙලාව ඇතරම අපට සමහර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිව්වා ඇමතුමාට විශ්වාසය පළ කරන්න කියලා. අපට ඇමතුමා පිළිබඳ කිසි පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇමතුමනි අපට ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපට අපි මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමා කරේ විශ්වාසය පළ කළත් නැතත් මේ වෙනකොට මේ රටේ සමස්ත ජනතාව ඔබතුමා ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන විතරක් නෙමෙයි සමස්ත රජයේ කෙරෙහිම විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විශ්වාසය භංග වෙන්න හේතු ගණනාවක් බලපෑවා. මේ වෙනකොට වෛද්‍යවරු අතිවිශාල සංඛ්‍යාවක් රට අරලා ගිහිල්ලා සමහර රෝහල් වල වෛද්‍යවරු නැහැ. ඊයේ ඇඹිලිපිටිය රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරිය සේවයට දැන් එන්නේ නැහැ කියලා වාර්තා වුණා. ඒ වගේම තවත් වෛද්‍යවරු 5000ක් මේ රට ඇරලා යන්න පොලිමේ ඉන්න බවට වාර්තා තියෙනවා. ඊළාට බොහෝ රෝහල් වල මේ වෙනකොට ඖෂධ නැහැ, එන්නත් නැහැ, ස්කෑන් යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පරීක්ෂණ පවත්වන්න බෑ. ඒ නිසාම සමහර එන්නත් දීපු අය වාර්තා වෙනවා මාධ්‍ය හරහා. සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් මේ එන්නත් නිසා තමයි මේ මරණයට පත් වෙන්නේ, එන්නත් නිසා තමයි මහ ජනතාව අන්ධභාවයට පත් වෙන්නේ කියන වගේ මත මේ සමාජය තුරා පැතිරිලා අද මේ වෙනකොට සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ සමස්ත මහ ජනතාවට කිසිදු විශ්වාසයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. විතරක් නෙවෙයි රෝහල් ගත වෙන්න, රෝහලකින් බෙහෙත් ගන්න, ඒ වගේම එන්නතක් ලබා ගන්න අද ජනතාව බිය වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම අපේ විශ්වාසය මොකක් වුණත් මහ ජනතාව මේ සම්බන්ධ විශ්වාසය පළ කරන්නේ නැහැ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය සභාපති පිළි අරන් තියෙනවා, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා බාල ඖෂධ වර්ග ගෙනලා තියෙනවා. සමස්ත සමාජය තුළ මතයක් තියෙන්නේ මේ බාල ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීම හැටියට. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගෙනල්ලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයයි මේවායින් කොමිස් ගන්නවා. ඒ නිසා ජනතාව තවදුරටත් අමාරු වෙట్లా ඉන්න වෙලාවකත් මේ වගේ තත්ත්වයන් තියෙනවා කියන එක ගැන සමස්ත සමාජයට සැකයි. ඒ නිසා මේ සමාජය තුළ මේ සැකය තවදුරටත් තහවුරු වෙන්න අරින්න එපා කියන එක තමයි අපේ ඇමතිතුමනි මම මේ පැහැදිලිව කියන්නේ.
හලෝ ඔගරමතුමා,
බොහොම වැදගත් අදහස් එකක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ බොහොම සූතියි. මේක දෙයක් කියන්නට ඕනේ මොකද මේක සමාජගත වුණාම මේක හොඳ නැහැ. හදිසි මිලදී ගැනීම ටෙන්ඩර් පරිපාටියේ බැහැරව කප්පිට ගැනීම කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එක අවස්ථාවක හරි ටෙන්ඩර් නොකර බෙහෙත් ගෙනල්ලා තියනවා නම් මම මේ තනතුරේ විශ්වාස භංග ඕනේ නැහැ මම යනවා යන්න. එක්කම අවස්ථාවකවත් කිසිම අවස්ථාවක ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව නැහැ. හැබැයි ඒක සීමිත වෙන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍ය ප්‍රවාහණය වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රවාහණ වුණත් මාස 9ක් යනවා. නමුත් මේ තීර තත්ත්වයන් අනුව ඒක බැරි නිසා ඒක කෙටි කරලා තියෙනවා. හැබැයි ඒ ක්‍රමවේදයේ යම් යම් අඩුක් තිබ්බත් සමස්තයක් හැටියට ගත්තොත් රාජ්‍ය මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ කරලා තියෙන ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කරලා තමයි ක්‍රියාත්මක
වෙන්නේ. ඔව් අමතම මම කිව්වේ සමාජය තුළ ව්‍යාප්ත වීමින් පවතින මතය. ඒක ගැනයි මම මේ කිව්වේ. හරි. ඔව්. ඔව්. එතකොට ඊළඟට ඇමතුමනි මම හිතන්නේ රාගවන් ඇමතුමත් මෙතන හිටියා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ දෙකටම සම්බන්ධ කාරණයක් මම කියනවා. ඒ තමයි වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අදාළ මහාචාර්ය ඒකකය ගැන. ඇත්තටම ඇමතුම අපට කනගාටුයි. මේ වෛද්‍ය ශිෂ්‍යව දැන් පාරේ හිඟා කනවා. මොකටද මේ මහාචාර්ය ඒකකය හදන්න රජයේ මුදල් වෙන් කළේ නැහැ කියලා මේ අය දානපති උපස්සේ යනවා, මේ අය කැටහොල්ලනවා, මේ අය එක එක දේවල් කරනවා. වෛද්‍ය උපාධිය කියන්නේ විනාඩියක්වත් විවේක ගන්න බැරි පාඨමාලාවක්. අපේ සීතා ඇමතිතුමිය මෙතන ඉන්නවා, ඒ නිසා එතුමිය දන්නවා. ඒතර මේ ළමයින්ට මේවා කරන්න වෙලාවක් නැහැ. එහෙම වුණොත් මේ ළමයි මේ ඉගෙන ගන්න එක කැප කරලා තමයි මේ මහාචාර්ය ඒකකයේ හදන්න සල්ලි හොයන්න යන්නේ. කෙසේ වුවත් මේ අය දානපතිය ළඟ වැඳ වැටිලා අර වගේ යාචක වගේ පාර ගිහිල්ලා අතිවිශාල මුදලක් වියදම් කරන මේ මහාචාර්ය ඒකකයේ දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් නිම කරලා තියෙනවා. එනිසා ඔබතුමාලා රජයක් හැටියට මං හිතන්නේ මේකේ ඉතුරු යම් අඩුපාඩුවක් තියෙනවා නම් මේ මහාචාර්යකගේ මුදල් වෙන් කරලා දෙන්න ඕන. අඩුගානේ ඊළඟ ආය වැලේ එකනේවත්. මොකද මේ ළමයි දැන් නොවැම්බර් මාසෙදී සායනික පුහුණුවට යන්න ඕන මහාචාර්යකගේ යටතේ. ඒතර මහාචාර්ය ඒකකය නොවැම්බර් මාසෙ වෙනකොට ස්ථාපිත නොවුනොත් හා ඒකේ කටයුතු කරන්න බැරි වුණොත් මේ ළමයින්ට උපාධියක් නැතුව ගෙදර යන්න වෙනවා ගරු ඇමතිතුමනි. ඒ නිසා මේක වෛද්‍යවරු රට ඇරලා යන වෙලාවේ 5000ක් විදේශගත වෙන්න පොලිමේ ඉන්න වෙලාවේ මේ වෛද්‍යවරු ටික වෛද්‍යවරු බවට ඉතා ඉක්මනින් පත් කර ගැනීමට අපට අත්‍යවශ්‍යයි. දැන් මේ වෙනකොට මහාචාර්ය ඒකකයේ ළමින්ගේ උනන්දුවෙන් ඒ වගේම ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් ඇතැම් දානපතියන්ගේ පරිත්‍යාගයෙන් මේ මහාචාර්ය ඒකකයේ අමත්තමකට මට විනාඩි අද්දර වැදගත් කාරණයක් කියන්නේ ඒ නිසා මේ සියලු දෙනාගේ දායකත්වයෙන් මහාචාර්ය ඒකකයේ දැන් මේනකොට හදලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ඍජුව සම්බන්ධ වැඩක් තියෙනවා. දැන් මේ මහාචාර්ය ඒකකයේ හැදුවත් මේකේ කටයුතු පටන් ගන්න මේ ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය ලබන්න ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නැහැ ඇමතිතුමනි. මම හිතන්නේ ඔබතුමාට ඍජුව අදාළයි. මහාචාර්ය ඒකකය තැනීම හා ඒකට අදාළ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ විය හැකි. නමුත් මේ මහාචාර්ය ඒකකයට ප්‍රමාණවත් කාර්යමණ්ඩල සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් දීම අත්‍යවශ්‍යයි. නොවැම්බර් මාසේ වෙනකොට තව අපට තියෙන්නේ මාසෙයි. මේ ළමයින්ගේ මේ පුහුණුව මේ මහාචාර්ය එක්ක කරහ පටන් ගත් යුතුමයි. ඒ නිසා සමස්ත පාර්ලිමේන්තුවේ 225ට විතරක් නෙමෙයි අපේ සමස්ත රටේ වගකීමක් තියෙනවා මේ වෛද්‍යවරු රට අරලා යන වෙලාවේ. මේ වෛද්‍ය මේ දැනට වෛද්‍ය උපාධිය හදාරන වයිබිච් දෙය ළමයි මූණ දීලා තියෙන ගැටලුව නැති කරලා වහාම මේකට හැකි ඉක්මනින් අඩුගානේ සතියක් දෙකක් ඇතුළත කොහේ ඉන්න කාර්ය මණ්ඩලයක් හරි හොයලා මේ මහාචාර්ය ඒකේ කාර්ය මණ්ඩලය දෙන්න ඇමතිතුමනි. ඒක මම හිතන්නේ ඔබතුමාගේ අපි ආයෝජනය කරනවා. මේ ඔබතුමා මේ විශ්වාස භංගේ යෝජනාවෙන් දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. හැබැයි අඩුගානේ මේ මහා වයඹ විශ්වවිද්‍යාල ළමින්ගේ විශ්වාසය දිනා ගන්න, ඒ ආචාර්යවරුන්ගේ විශ්වාසය දිනා ගන්න අවමසෙන් මෙන්න මේ මහාචාර්ය ඒකකය වෙනුවෙන් ඔබතුමාගේ දායකත්වය දෙන්න, ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේ මේකේ ඉතුරු අඩුපාඩු ටික හදා ගන්න අඩුගානේ ඊළඟ අයවැයලේ එකෙන් හරි යම් මුදලක් වෙන් කරන්න කියලා ජනාධිපතිතුමාට කියන්න කියන ඉල්ලීමත් මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ නිසා මේ විශ්වාස යෝජනාවෙන් ඔබතුමා ජයග්‍රහණය වෙන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා ජයග්‍රහණය කරයි ඔබතුමාගේ පැත්ත. හැබැයි මේ ප්‍රශ්න ටික ඉවර නැහැ ඇමතිතුමනි. ඒ නිසා ඔබතුමා ජයග්‍රහණය කළත් පෙරදුනත් කවුරු මේ වැඩේ බාර ගත්තත් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැන නැගිලා තියෙන ගැටලු ටික විසඳුවේ නැත්නම් මේ සමස්ත මහජනතාව තවදුරටත් මේ 225 කෙරෙහි තියෙන විශ්වාසය භංග වෙලා යනවා. ඒ නිසා මේ විශ්වාස භංගයෙන් අපි සියලු දෙනා දිනන්න නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැන නැගිලා තියෙන ගැටලු ටික ඉතා ඉක්මනින් විසඳන්න කියන ඉල්ලීම මම ඔබතුමාගෙන් කරනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමිය ගීතා කුමාරසිංහ මැතිණිය ඔබතුමීට විනාඩි 15ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මුල් ආසනාරූඪ සභාපතිතුමනි, ඔබතුමාට ගෙන අවසරයි. ඉතාම ආන්දෝලනාත්මක සෞඛ්‍ය ඉතිහාසයේ අපිට මේ ඉදිරි කාලේ බලනකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් මං හිතන්නේ 27 දෙනෙක් පමණ හිටියා. SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් සමග මේ රටේ බොහෝ සැලකිය යුතු පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ දුර බෙදලුවා. හැබැයි කියන්න කනගාටුයි, මම දන්න කාලේ ඉඳලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටිය සෞඛ්‍ය ඇමතිවරුන්ට හැම වෙලාවෙම ප්‍රශ්න දානවා, මඩ පිට මඩ ගහනවා. මම දැන් ඔබතුමාලට අභියෝගයක් කරනවා, මේක ගෙනාපු මේ විශ්වාසභංගය ගෙනාපු ගරු මන්ත්‍රීතුමා ඇතුළු සියලු දෙනාගෙන් එක දෙයක් අහනවා. හෙට අපි මේක මොනවා හරි කරලා අපි ඕගොල්ලන්ට සපෝට් එක දීලා අපි මේක ඔබලංගව විශ්වාසභංගයේ ජයග්‍රහණය කරනවා. ඉතින් එතකොට අපේ ඇමතිතුමා හරි එයත් යනවා. එහෙම කරනකොට ඔබතුමාලා හිතනවද මේකේ ඔය කියපු සියලුම කාරණාවල් ඉෂ්ට වෙයි කියලා? 27 දෙනෙක් මේ රටේ හිටියා සෞඛ්‍ය අමාත්‍යවරු. ඒ හැම වෙලාවෙම කිව්වේ මොකද්ද? පැනඩෝල් පෙත්තරුත් ගහනවා. අවි ඇරුණුකොට, අවි ගණදෙනු ඇරුණුකොට ඊළඟ ලොකුම මාතෘකාව වෙන්නේ මොකද්ද? ඖෂධ වර්ග ගෙන්නන ඒක තමයි ඊළඟ කතාව වෙන්නේ. අපිට කාටවත් ඒකට කෙලින් ඇඟිල්ල දික් කරන්න බෑ. ඖෂධ සියල්ල ගෙන්නන්නේ බාල වර්ගයේ ඖෂධ ලංකාවට ගේනවා නම් ඒකට අනිවාර්යෙන්ම වග කියන්න ඕනෑ. ඖෂධ නීතිගත සංස්ථාවයි. නීතිගත සංස්ථාවට කරන්න දෙයක් නැත්තම් ඒ අය මේ පිළිබඳ දැනගෙන හිටියනම් ඒ අය අනිවාර්යෙන්ම මේ පිළිබඳ මේ චෝදනාවට පිළිතුරු සපයන්න ඕනේ. අපි ගරු සභාපතිතුමනි, අපි කනගාටුවෙන් උනත් කියන්න වෙලා තියෙනවා, අපේ රටේ වෛද්‍යවරුන් තමන්ගේ සිහිනය හැටියට හිතාගෙන ඉන්න පිටරටක ගිල රස්සාවක් කරන්න. ප්‍රධාන හේතු කීපයක් ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඔවුන්ගේ ශ්‍රමයට, ඔවුන්ගේ උගත්කමට සරිලන වැටුපක් හරියට ගෙවන්න නැතිකම. දෙවනි කාරණාව, මම දන්නවා අපේ ගම් පළාත්වල තියෙන රෝහල් වල වෛද්‍යවරුන්ගේ නිවාස මොන විදිහටද පිහිටලා තියෙන්නේ කියලා. මම ඒ සෞඛ්‍ය නිවාසවල ඉන්න බෑ, දරුවන්ව පාසලකට දාගන්න බෑ. නමුත් හිතාගෙන ඉන්නේ ඒ අය රට යවන්න නැතුව අපි කොහොමද තියාගන්නේ කියලා. ගරු ඇමතිතුමනි, මම ඉතාම ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සාකච්ඡා කරලා, මේ පිළිබඳ සොයා බලා ඉදිරි කාලය තුළදී අපේ රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් සියලු දෙනාම තබා ගැනීමට ඔබතුමාගේ කාරුණික අනුග්‍රහය ලැබේ කියලා. මම මේ අවස්ථාවේදී මතක් කරනවා අපේ කරාපිටිය රෝහලේ හෘදේකකේ දරුවන්ට ඉක්මනින් විශේෂඥ වෛද්‍යරෙක් අවශ්‍යයි කියලා මම එතුමාට ලිව්වා. එතුමා මට ඉක්මනින්ම පිළිතුරක් එව්වා. ඒ පිළිබඳ සියලු කටයුතු මම දැනටමත් සූදානම් කර ඉවරයි කියලා. මේ වගේ ප්‍රශ්න මේ ප්‍රශ්න තියෙනවා. ඇයි මේ හැම එක්කෙනාටම හිතෙන්නේ නැත්තේ? අපි මහා ආර්ථික අර්බුදයක හිඳ කාලයක් පහු කරලා මේ ආවේ. අපිට ලොකු ආර්ථික ප්‍රශ්න තිබිච්ච රටක් ඉන්දියාවේ ලැබිච්ච ණය මුදලට ලැබිච්ච බෙහෙත් ගැන අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා මිසක් අපිට ඒක ගැන දොස් පවරන්න කාටවත් බෑ. හැබැයි එදා අත්‍යවශ්‍ය බෙහෙත් ඉක්මනින් ගෙන්නුවේ නැත්තම් මේ රටේ දහස් ගණනකට මරණය වෙන්න පුළුවන්. එදා අපි කියනකොට අර පේරාදෙණි තරුණිය ඇයට නැත විස වෙලා හෝ කිසියම් මම් වෛද්‍යවරියනේ මං ඒවා දන්නේ නැහැ මොකක් හෝ හේතුවක් නිසා එමිය ගියා. ඒක ඉතාම කනගාටුදායක සෝචනීය අවස්ථාවක්. ඇයට ඒ එවැනි සෝචනීය මරණයක් අත්වුවේ මේ ගහසන ලද ඉන්ජෙක්ෂන් එක වැරදිලා කියලා කිසිම කෙනෙක් ඇයි ඒක ඉදිරියට ගෙනෙන්න ඔප්පු කරන්නේ නැත්තේ? මේවා නිකන් අර ලිදලග නානකොට කතා කරනවා වගේ, අරයා කිව්වා, මෙයා කිව්වා, මෙහෙන් කිව්වා, එහෙන් මෙහෙන් කෑලි අමුණ 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 දඟලනවා. එහෙම නෙවෙයි. අපි කියන්නේ කිසි එක ජීවිතයක් හරියට, දරුවෙකුට ජීවිතයක් නැතුව, නමුත් ඒ එන්නතම 10-15කට එදා ගහලා තියෙනවා. ඉතින් කොහොමද මෙහෙම එක්කෙනෙක්ව විතරක් පටලවගෙන මිනිස්සුම බය කරනවා? ඇස් ගැන මිනිස්සුම බය භීතිකාවට දැන් පත් කරලා තියෙන්නේ. ඊයේ පුවත්පත්වලින් මම දැක්කා කාච, අපේ ඇස් රෝහල් වල හැමතැනම කාච දැන් මේ නොවැම්බර් වෙනකල් තියෙනවා කියලා. ඔපරේෂන් කරන්න පුළුවන් කියලා. නමුත් කියන්නේ කොහොමද? මේ බෙහෙත වැරදිලා දැන් බෙහෙත් දාන්න යන්න එපා. ඇස් රෝහල්වල දරුවන්ටත් ඔය විනාශෙම කරානේ. දරුවන්ට ඉන්ජෙක්ෂන් නෙන්නත ලබා දෙන්න මිනිසුන් කොච්චර බය කරාද? අපේ ජාතියම වනසන්නයි ඒ වගේ දේවල් කරේ. මං හිතන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිටිපස්සේ මොකක් හරි ප්‍රෝඩාකාරී දෙයක් තියෙනවා. මේවා හිතා මතා සැලසුම් කරන ලද දේශපාලන පහරදී. නමුත් ඇත්තටම මට අද කතා කරන්නත් අවශ්‍ය වෙලා තිබුණ නැහැ. නමුත් මං කල්පනා කරා මේ වගේ අවස්ථාවක අපි කාන්තාව හැටියට කතා කළ යුතු අවස්ථාවක් නිසා මේ කතා කළ යුතුමයි කියලා. පිටරටින් ගේන බෙහෙත්. හැබැයි ගරු ඇමතිතුමාගෙන් එකම දෙයක් ඉල්ලනවා, මේ බෙහෙත් වල තත්ත්වය පරීක්ෂා කිරීමට ලැබ් එකක් ඉක්මනින්ම අපි ස්ථාපිත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවා. මොකද හිටපු ඇමතිවරු සේරම කිව්වා ඒ ලැබ් එක හදනවා කියලා. මන්ද නැහැ, නොකියපු එක්කෙනෙක් නැහැ. කවුරුත් ඒගොල්ලන්ගේ කාලේ ඒක හැදුවේ නැහැ. අනිත් එක්කෙනාට විතරක් දැන් උල්පන්දන් දෙනවා. අපි ඉන්න කාලේ නම් මේක හදන්න බලාපොරොත්තුෙන් හිටියා, අපිට ඒක කරගන්න බැරි වුණා කියලා. එහෙම තමයි කියන්නේ. නමුත් කතාව තියෙන්නේ අපිට ඒක අත්‍යවශ්‍යයි. ඊට වඩා භයානක දෙයක් මෙතන වෙනවා ඇමතිතුමනි. කවුරුත් දන්නේ නැහැ අතේ හෑන්ඩ් බෑග් වල එල්ලගෙන පිටරටවල ඉඳලා හොර බෙහෙත් ගෙහෙන්නේ. උන් ප්ලේන් එකෙන් ඇවිල්ලා බැහැලවල හොරෙන් ෆාමසිස් වලට ඒ ටික දාගෙන යනවා. නැව් වලින් ගේනවා. කොහොමද ඒවයි තත්ත්වය පරීක්ෂා කරන්නේ? කවුද ඒවයි තත්ත්වය පරීක්ෂා කරන්නේ? අද ඔබ අපේ රටට ඉක්මනින්ම අවශ්‍යයි කොපමණ බෙහෙත් අපිට අවශ්‍යද කියලා. සෑම රෝහලකටම අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය ගැන සංගණනයක්, ඒ පිළිබඳ වහාම දැනුම් දීමක් කර යුතු එකෙක් කරනවාද ඒක? ඔහේ කියනවා බෙහෙත් නැහැ, බෙහෙත් නැහැ, බෙහෙත් නැහැ. අර කෙමෝතෙරපි කැන්සර් රෝගීන් වෙනුවෙන් ලබා දෙන ඉතාම අත්‍යවශ්‍ය බෙහෙතක්. ඒක ඉක්මනින්ම ලබා දීමට මම ඇහුවා, දැන් මේ කෙමෝතෙරපි නැද්ද? දැන් කොහෙද නැත්තේ? නැති තැන් ටික අපිට කියන්නේ. එතකොට දැනට තියෙනවා සමහරු කියනවා. ඒක හෙට අනිද්ද වෙනකොට නැති වෙන්නේ. හෙට අනිද්ද වෙනකොට ගෙනෙල්ලා දෙන්නම් කොහේ දැම්මම නටන්න ඕනේ නැහෙනි කියලා මං කිව්වා. ආ මොන මගුලට දැන් ඔයා නටනට දඟලන්නේ? ඔයා ඔයගොල්ලෝ හෙට අනිද්ද නැති වෙන එක ගැනද ඔය දැන් කියලා තියෙන්නේ? එහෙම කියලා නැහෙනේ. ඉතින් අත්‍යවශ්‍ය දේවල් හැටියට තියෙන ඒ කැන්සර් රෝගීන් වෙනුවෙන්, ඒ අහිංසක රෝගීන් වෙනුවෙන් තියෙන ඒ බෙහෙත් ද්‍රව්‍ය මං හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රියමතුමාර ශක්තියක් වෙලා කියන්න ඕනික්මනින්ම ගෙනැල්ලා ඉදිරියේදී අර හෙට අනිද්දා නැති වෙන දිහා බලාගෙන කේන්දර හදන කට්ටියට ඉක්මනට ඒ බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න. මොකද මේක රටේ අහිංසක ජනතාව ඩිපෙන්ඩ් වෙන්නේ, ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ, ඒ මිනිසුන්ගේ එකම මේවක රජයේ සෞඛ්‍ය සේවයේ රජයේ ළඟම තියෙන රෝහලට ගිහිල්ලා තමන්ගේ දරුවට බෙහෙත් ටිකක් ගන්න, තමන්ගේ ගැබිනි බිරිඳට. ඔබතුමා දන්නවා, ඔබතුමත් අපිට සහයෝගය දක්වනවා. අපි මේ මැල් න්‍යූට්‍රිෂස් තත්ත්වේ, මන්ද පෝෂණ තත්ත්වේ, අර කවුද ඇමතිතුමේ කිව්වනේ 80%ක් ලංකාවේ දරුවෝ මැල් න්‍යූට්‍රිෂස් වෙනවා කියලා. ඇමතිතුමා ලැජ්ජ නැති කතා කියන්නේපා. 80%ක් මේ රටේ මන්ද පෝෂණයෙන් පෙළෙන්න ගියොත් අපි මොන විලිලැජ්ජ නැති රටක්ද කියලා හිතයි. අයියනේ මේක 80%ක්ම ලංකාවේ මැල් න්‍යූට්‍රිෂස්. ඔයාගේ ගණන් හැදිල්ල ඔයා කොහෙන්ද? එයා මල්ලිකන් එයා එතුමා මෙතන නැති නිසා නම කියන්න කැමති නැහැ. නමුත් අපේ පැත්තේ වෙන්නේ නෑ 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 ගයන්ත කරුණාතිලක මහත්තය කිව්වේ. එයා ඉතින් මගේ ප්‍රතිවාදියා නිසා මම එහෙම කියන්නේ නෑ. එයාට වැරදුනාද දන්නේ නෑ. කොහොම වුණත් මේක ලංකාවට කරපු මහා නිග්‍රහයක්. ඒ කියන්නේ 80%ක්ම මන්ද පෝෂණය. දැන් අපිට කිව්වනම් හරි 200 25ක් ඉන්නවා අනේ 12 දෙනයි ඉන්නේ කාන්තාව උන් ටිකනම් මන්දපෝෂණය හැදිලා වගේ ඉන්නේ ඒ ටිකත් බොහෝ බබාරුයි ගියත්තම් මේකට පැනගත්තා 12යි ඉන්නේ 225යි ඒ 12ට නම් ඔන්න මන්දපෝෂණය මොකද කාන්තා ප්‍රතිශක්තියක් අවශ්‍යයි කියලා පුන පුන කියනවා වැඩිපුර කාන්තාවෝ මේ පාර්ලිමේන්තුව හොබවන්නේ එවන්න ඒ කෙනුත් බොහෝ අය ඉන්නේ ලැජ්ජයි කියන්නේ මම හැමදාම කියනවා මොකක් හරි ව්‍යසනයක් වෙලා තමන්ගේ පවුලෙන් එහෙම නැත්තම් ජාතික ලයිස්තුයයට 150 කාන්තාවන්ට ඉඩ දෙන්න කියලා. ඒ වගේම අපේ දරුවන්ගේ මේ අපෝෂණයේ උන්නතාවය නැති කරන්න අපි උදෑසන ආහාර වේල දීමට පටන් ගත්තා. තව ඉදිරියටත් අපි මාස සෑහෙන කාලයකට අපිට ඒ දරුවන් වෙනුවෙන් උදෑසන ආහාර වේල ලබා දීමට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ මුදල ඇත්තටම තරමක් අපහසුයෙන් තමයි අපි ඒ කාර්යයේ යෙදෙන්නේ. නමුත් ඒ දරුවන්ට අපි දැනටත් 560,000 පමණ සිටින අපේ පෙරපාසල් දරුවන්ගෙන් විශාල ප්‍රමාණයකට සහ වතු කරේ සිටින අහිංසක දරුවන් වෙනුවෙන් උදෑසන ආහාර වේල පෝෂදායි ආහාර වේලක් ලබා දෙමින් සෞඛ්‍ය මාසෙන් ත්‍රිපෝෂ වගේ ඒ වගේ දේවල් ලබා දෙමින් ඒ අයගේ ඌනතාවය ඒ සෞඛ්‍යම වශයෙන් රැකගන්න ලොකු උත්සාහයක් දෙනවා. දෙවෙනි කාරණේ ගැබිනි මව්වරු. අපි හැමදාම කියනවා මේ ගැබිනි මව්වරුන් කියන එක රැකගත්තේ නැත්නම් අනාගත පරපුරක් අපිට ලැබෙන්නේ නැහැ. අපි කොහොම හරි මේ ගැබිනි මව්වරුන් වෙනුවෙන් ඒ ගැබිනි මව්වරුන්ට අපි ලබා දෙන්න ඕනේ. ඒ අයගේ පෝෂණ ඌනතාවය අඩු වෙනසම තමයි අපි අඩු ආදායම් ලාභී පවුල්වල සිටින කාන්තාවන්ට අපි ඒ අයට පෝෂණ මල්ලක් ලබා දෙනවා. ඒ වගේම මේ සඳහා විශාල මුදලක් මේ වෙනකොට වැය කරනමින් අපි මේ මව්වරුන්ගේ පෝෂණය ඉහළ දැමීම සඳහා උනන්දුවෙන් උවමනාවෙන් කටයුතු කරන්නේ අපේ අනාගත පරපුර. ඒ වගේම දරුවෝ රැක ගන්නත් දරුවන් වෙනුවෙන් තමයි මව බිහි කරන්නේ. අඩු මාසිකව ලැබිච්ච දරුවෙක් නම් ඒ දරුවා සාමාන්‍ය ගමේ ගොඩේ ගැහැණියකගෙන් ඇහුවත් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නැහැ. දන්නව අඩු මාස දරුවෙක් හම්බුනා මේ දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න හරි අමාරුයි කියලා. එහෙමනම් ඒකට පිළියම් වෙන්න ඕන අම්මාගේ සෞඛ්‍ය ආරක්ෂා කළ දින ගමන් ඒ බිහි වෙන දරුවාට ශක්තියක් වන්නට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයත් සමග එකතු වෙලා කටයුතු කරනවා. මේකට අදාළ නුණත් මට මේ අවස්ථාවේදී කියන්නට අවශ්‍ය වෙනවා. අපේ රටේ මෙතන ඉඳලා අපේ මේ පාර්ලිමේන්තු ඉඳලා අපි ගෙදර යනකොට කාන්තාව කී දහක් අපි දකින්නවත් සිගමනේ ඉන්නවා. ඒ අය ඉතාම අමාරුවෙන් අපිට කප බලන්න ඕනේ දරුවෝ වඩාගෙන හිඟමනේ දෙනවා. මේ අහිංසක දරුවන්ව වඩාගෙන යමින් ඔවුන්ව ඉදිරියට දමමින් මේ සිගා කෑම කරනවා. නීතිය සම්පූර්ණ විරුද්ධයි. නීතිය
ක්‍රියාත්මක
ඒ විදිහට දරුවන් වඩාගෙන සිගමනේ යෑමට අයට ඉඩ දෙන්න පුළුවන්ද? නමුත් ඒ සඳහා අපි විශාල ලෙස වැඩපිළිවෙලක් දියත් කරන්න ඕනේ. කාන්තාවන් අල්ලගෙන ගිහිල්ලා පොලිසිය දාන්නවත් උසාවියට ඉදිරිපත් කරන එකවත් නෙවෙයි. ඔවුන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ කිසියම් සරණක් වෙන්න කටයුතු කරන එක තමයි මේ අවස්ථාවේදී කරන්න ඕන දේ. ඖෂධ පිළිබඳ අමාත්‍යවරයා පිළිබඳ වෛරයෙන් ද්වේෂයෙන් කතා කරපු අවස්ථාවල් තිබුණා. මේ අපේ සමහර අය කිව්වා අපේ දරුවන්ට පෙත්ත දෙනකොට ඉන්ජෙක්ෂන් එක දෙනකොට බයේ වෙවුලන තත්ත්වයක් ඇති වෙලා කියලා. ඒ භීතිය කවුද ඇති කරලා තියෙන්නේ? කවුද ඇති කරේ? ඒ භීතිය තවත් ඉදිරියට ඇති කරමින් මේ කරන්නේ දැලිපිහියෙන් කිරිකන එකක් නේද? ඇයි මේ මිනිසුන්ව මේ විදිහට අන්දන්නේ? මට තියෙන එකම හිතේ අමාරුව ජනතාව බය කරන්න එපා. ඔබතුමන්ලා දාලා ඉන්න වෙස් මූඩු ගලවන්න ඔයිට වැඩිය හොඳ නැද්ද? නම කියන්න ඕන. ඔබතුමා කිව්වා 180කට වැඩිය ළමයින්ට මන්ද පෝෂණය
තියෙනවා.
ඒක
ඉන්න අමතුමිය අපි ඔබතුමියට එතුමාට අවස්ථාව දීලා දෙන්න.
අමතුමිය පොඩ්ඩක් පැහැදිලි කරාම ඔබතුමියට තේරෙයි මම කිව්වේ එක මොකද්ද කියලා. මම කිව්වේ UNDP එකේ මේ වார்த்தාවට අනුව බලනකොට දැන් අර මේ පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාසවල වර්ධනයක් ඇති ඔය විදිහට බලනකොට 180කවත් කියලා මම කිව්වේ. ඒ කියන්නේ තනින් තන. දැන් නුවරඑළියේ වතු ගත්තොත් ඔබතුමියයි මායි නියෝජනය කරන ප්‍රදේශවල වතු ආශ්‍රිතව වගේ පවුල් ගැන මම කිව්වේ. ඒ නිසා මේක පටලවල කියන්න එපා. මම සාමාන්‍යයෙන් එහෙම මේ හොයන්න බැලන්නේ නැතුව කතා කරන්නේ.
ස්තුතියි ගරු
වන්දිතවා. ඒක කියලා තියෙන වෙනත් අර්ථයකින් කියලා කියනවා. නමුත් මේ 180 කෙනකන කතාව ඇහුවම අපේ රටේ මුළු රටම බය බිරාන්ත වෙලා උඹලයි ළමයින්ට මොන හරි වැඩිපුර විත්තරයක්වත් දෙන්න මේ මුගු ඔක්කොම යන්නේ. ඔව් ඇතැම් කොට්ටාසවල සම්පූර්ණ මේවක ගත්තොතින් 180 කියන්නේ ඉතාම භයානක ඉලක්කමක්. මං හිතන්නේ 2-3 ඒ වගේ වැඩි
වෙන්නේ.
කෝටි ගාණක් දෙනවා
ගරු අමාත්‍යතුමා.
සමස්තයක් හැටියට 1.62 වැඩි වෙලා තියෙනවා. සමස්තයක් හැටියට 1.62.
ඔව් ගරු අමාත්‍යතුමනි.
දැන් ඔබතුමා ඇමතිතුමා පැහැදිලි කරලා කිව්වනේ ඒක තමයි ගාණ. දැන් ඉතින් ඔබතුමාට ඒ පිළිබඳ තවත් මුකුත් කියන්න තියෙනවද? අපේ මොකද ඔබතුමා කොහමරි මගේ කාලෙන් ටික 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 අරගන්න ප්ලෑන් කරනවා කියලා පේනවා.
ඔව් ගරු ගාන්ධරතුමා විවාදයක් කරගන්න එපා. අපි දැන් ප්‍රමාණවත් නෙමෙයි කාර්.
පෞල් සෞඛ්‍ය කොට්ටාසවල කියන එක මං කිව්වා. හරි ගන්න එපා. ඉතින් වැඩක් නැහැ. අපි දෙන්න පැටලිලා නැහැ නේ මෙච්චරකම්.
නෑ. අපි දෙන්න.
ඔව් ගරු ඔබතුමිය අවසන් කරන්න කාලය අවසන් වෙලා තියෙන්නේ.
සියල්ලම මේ මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම ගැන මේ වචන ස්වල්පය කතා කරන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ මේ වගේ යෝජනාවක් කිරීම ගැන අපි එක විදිහකින් කනගාටු වෙන්න ඕනේ. මේ වගේ අර කිව්වා අපේ ප්‍රේමදාස මැතිඳුන් වෙනුවෙන් එක කාලයක් මෙහෙම එකක් ගේන්න ලෑස්ති කරා. ඒක අපි දන්නවා ඒ කාලේ ඒවා ගැන. නමුත් ඒවා කෙරුන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අර අපේ ජනාධිපතිතුමා නම් කිව්වා ඕවා ගේන්න දෙන්න, ඕන කෙනෙකුට ගේන්න දෙන්න ගෙනෙලා ඕවා කියනකොට තමයි මිනිසුන්ගේ ඇස්කන් නැරෙන්නේ කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමිය. ගරු උදේ කුමාර් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
Thank you honorable presiding member. නමුදු නාටිලේ இன்னும் ஜனநாயகம் உயிரோடு இருக்குமானால், நீதி நேர்மை நியாயம் இன்னும் உயிரோடு இருக்குமேயானால், இன்று இங்கே விவாதிக்கப்படும் சுகாதார அமைச்சருக்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணை கொண்டு வந்திருக்க வேண்டிய தேவை ஏற்பட்டிருக்காது. ஏனென்றால் சுகாதார அமைச்சர் எப்போதோ தானாகவே பதவி விலகி சென்றிருக்க வேண்டும். சுகாதார அமைச்சராக இருக்கும் போது தரம் குறைந்த மருந்துகளால் மக்கள் உயிரை இழக்கின்றனர், பலர் கண் பார்வை இழக்கின்றனர், சிலர் அங்கவீனம் அடைகின்றனர். உரிய மருந்துகள் இல்லாத காரணத்தால் சத்திர சிகிச்சை ஒத்திவைக்கப்படுகிறது. ஸ்கேன் இயந்திரங்கள் இயக்கப்படுவதில்லை. நோயாளிகளுக்கு சிகிச்சை அளிக்க மருந்துகள் போதிய அளவு இல்லாமல் நிலை காணப்படுகிறது. இந்த வகையிலே இந்த நிலைமை நாட்டிலே பரவலாக நடைபெறுகிறது. இது ஊடகங்களில் வெளிச்சம் போட்டு காட்டப்படுகிறது. இந்த வகையிலே இந்த விடயங்களை நேரடியாகவும் தொலைக்காட்சி மூலமாகவும் பார்த்துக் கொண்டிருக்கும் போது கூட தொடர்ந்து அமைச்சர் அந்த பதவியிலே அதே அமைச்சரே அமைச்சராக பதவியில் இருக்கும் போது இருக்குவதை எண்ணி நாங்கள் மிகவும் வேதனை அடைகிறோம். ஏனென்றால் இலவச மருத்துவ சேவை என்பதை வெறும் ஏற்பாடுகளை மட்டும் மாற்றிவிட்டு மக்கள் மரணிப்பதை பார்த்துக் கொண்டிருக்கும் இந்த அரசாங்கத்திற்கு உண்மையிலே ஒரு சுகாதார அமைச்சர் தேவையில்லை என்று நான் நினைக்கிறேன். ஏனென்றால் வயிற்று வலி என்று வைத்தியசாலைக்கு சென்ற ஒரு இளம் பெண் உடல் நீல நிறமாகி உயிரிழந்திருக்கிறார். அதே போல கண் சிகிச்சை மேற்கொண்ட 17 பேர் முழுமையாக கண் பார்வை இழந்திருக்கிறார்கள். அதே போல கர்ப்பிணி பெண் தாயொருவர் வைத்தியசாலைக்கு சென்று மருந்து அருந்திய பின் வலி தாங்காமல் தற்கொலை செய்து கொண்டிருக்கிறார். அதே போல இளம் சிறுவி ஒருவர் மருந்து ஒவ்வாமையின் காரணமாக தனது உடல் உருக்குலைந்த நிலையில காணப்படுகிறது. ஆகவே இந்த வகையிலே அனைத்தையுமே ஊடகங்களை பார்த்துக் கொண்டிருக்கும் மக்கள் வைத்தியசாலைக்கு சிகிச்சைக்கு செல்வதை விட மரண படுக்கைக்கு செல்வோமா என்ற அச்சத்திலே வைத்தியசாலைக்கு செல்லாமல் நாட்டு வைத்திய முறைக்கு மாறி செல்வதை காணக்கூடியதாக இருக்கிறது. இதன் மூலமாக நாட்டு மக்கள் அரசாங்கத்தின் அந்த சுகாதார சேவை மீது முழுமையாக நம்பிக்கை இழந்து விட்டார்கள் என்றுதான் நாம் கூற வேண்டும். மேலும் தற்போது வைத்தியர்கள் மற்றும் விசேட வைத்தியர்களுக்கு பாரிய ஒரு பற்றாக்குறை காணப்படுகிறது. அது மட்டுமல்லாமல் குறிப்பாக வைத்தியர்கள் நாட்டை விட்டு வெளியேறுவது ஒரு பெரிய சிக்கலை ஏற்படுத்தி இருக்கிறது. குறிப்பாக கடந்த காலங்களிலே சுமார் 796 வைத்தியர்கள் நாட்டை விட்டு வெளியேறியிருக்கிறார்கள். அதிலே 272 பேர் விசேட வைத்திய நிபுணர்கள், அதே போல 10 பேர் இருதய சிகிச்சை நிபுணர்கள் மற்றும் 517 பேர் ஏனைய வைத்திய நிபுணர்கள் காணப்படுகிறார்கள். அது மட்டுமல்லாமல் தற்போது வெளிநாடுகளிலே பயிற்சி பெற்று வரும் 822 வைத்தியர்கள் நாடு திரும்ப வாய்ப்பில்லை என்று கூறப்படுகிறது. மேலும் சுமார் 5000 மேற்பட்ட வைத்தியர்கள் நாட்டை விட்டு வெளியேற முயற்சிப்பதாக கூறப்படுகிறது. ஆகவே இது சுகாதாரத்துறையும் நாட்டையும் பொறுத்த மிக ஒரு மிக்கமான ஒரு பாரிய பிரச்சனையாக கருதப்படுகிறது. மேலும் குழந்தைகளுக்கான இருதய சிகிச்சை நிபுணர்கள், நரம்பியல் நிபுணர்கள், மனோ தத்துவ நிபுணர்களுக்கு பாரிய தட்டுப்பாடு காணப்படுகிறது. அது மட்டுமல்லாமல் எதிர்வரும் காலங்களிலே கண் சிகிச்சை நிறுத்தப்படும் ஆபாயம் உள்ளதாக கூறப்படுகிறது. குறிப்பாக நுரையீரல் வைத்தியசாலையிலே 37 பேருக்கு கண் வைத்திய சிகிச்சை மேற்கொள்ளப்பட்டதிலே 2 பேருக்கு முழுமையான கண் பார்வை பாதிக்கப்பட்டதோடு 17 பேருக்கு பகுதி அளவிலே பாதிக்கப்பட்டு இருக்கிறது. மேலும் தற்போது சுகாதாரத்துறை பொறுத்தவரையிலே தாதியர்கள் சுமார் 30,000 மேற்பட்ட தாதியர்களுக்கு வெற்றிடம் நிலவுகிறது. இது மட்டுமல்லாமல் தற்போது நமது நாட்டை பொறுத்தவரையிலே அந்த மருந்துகளின் பொருட்கள் மும்மடங்கு அதிகரித்து இருக்கிறது. அது மட்டுமல்லாமல் சுமார் 216 மருந்துகளுக்கு பாரிய தட்டுப்பாடு காணப்படுகிறது. குறிப்பாக இந்திய அரசாங்கத்தின் உதவி மூலம்தான் நாங்கள் இந்த நிலைமை சமாளித்து இருக்கிறோம் என்று கூற வேண்டும். குறிப்பாக கோவிட் தொற்று காரணமாக இருக்கலாம், பொருளாதார பிரச்சனை மற்றும் இந்த சுகாதார பிரச்சனை காரணமாக இந்திய அரசாங்கம் எங்களுக்கு செய்த உதவியை நாங்கள் இந்த சந்தர்ப்பத்தில் நன்றியோடு நினைவு கூற நான் கடமைப்பட்டு இருக்கிறேன். மேலும் ஒரு விடயத்தை கூறப்பட வேண்டும், குறிப்பாக இந்த மருந்து தட்டுப்பாடு குறித்து சுகாதார அமைச்சருக்கு சென்ற வருடம் பிப்ரவரி மாதம் தெரியப்படுத்தப்பட்டது. அதே போல கடந்த வருடம் பிப்ரவரி மாதம் ஜனாதிபதியின் அவர்களை கவனத்தில் கொண்டு செல்லப்பட்டது. ஆனால் இவர்கள் இதன் குறித்து கரிசனை செலுத்தாதன் காரணத்தால் இந்த பிரச்சனை தற்போது விஸ்வரூபம் எடுத்திருக்கிறது என கூறிக்கொள்ள விரும்புகிறேன். அதே போல பல வைத்தியசாலைகளில் ஸ்கேன் வசதிகள் இல்லை, ஸ்கேன்கள் செயலிழந்து காணப்படுகின்றன. அதே போல இந்த நிலைமைக்கு சுகாதார அமைச்சின் நிர்வாக சீர்கேடும் குறிப்பாக முறையற்ற செயல்பாடுகளே காரணமாக இருக்கும். அவை இதனை முழுமையாக சுகாதாரத்துறை பொறுப்பேற்க வேண்டும். உண்மையிலே அமைச்சர் வந்து அனுபவம் வாய்ந்த அமைச்சர், உண்மையில அனுபவம் வாய்ந்த அமைச்சராக இருந்திருந்தால் உண்மையாலுமே இதனை தடுத்து நிறுத்திருக்க வேண்டும் இந்த பிரச்சனையை, அல்லது திறமை வாய்ந்த அமைச்சராக இருந்தால் இதற்கு தீர்வு பெற்றுக் கொடுத்திருக்க வேண்டும், அல்லது அவர் உண்மையாலுமே நேர்மையான அமைச்சராக இருந்தால் அவர் தனது இயலாமை ஒப்புக்கொண்டு இந்த அமைச்சர் பதவியிலிருந்து விலகி இருக்க வேண்டும். இவற்றில் ஒன்றையேனும் செய்யாத காரணத்தால் தான் இன்று இந்த சபையிலே இந்த அமைச்சருக்கு எதிராக இந்த போர்க்கொடி தூக்கப்பட்டுள்ளது. ஆகவே இதனை நாங்கள் மனவேதனை கூறிக்கொள்ள விரும்புகிறேன். ஏனென்றால் சுகாதார சேவையும் கல்வி சேவையும் இந்த நாட்டுக்கு அத்தியாவசியமான விடயம், அது நேர்மையாகவும் சிறப்பாகவும் மும்முரமாக மக்களுக்கு கிடைக்க வேண்டும் என்பது தான் நோக்கம். ஆகவே இந்த விடயத்திலே மேலும் ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். இந்த கொழும்பு தேசிய வைத்தியசாலை மற்றும் காசல் வைத்தியசாலை போன்றவற்றிலே இந்த நிலைமை இருந்தால் மோசமான நிலைமை இருந்தால் உண்மையாலும் வைத்தியர்கள் மற்றும் தாதியர் இல்லாத தோட்டப்புற வைத்தியசாலையை நீ நினைத்து பாருங்கள். அதனை சொல்ல வேண்டிய அவசியம் இல்லை. அவை மிகவும் கஷ்டப்பட்டு இங்கு தேசிய அளவிலே வைத்தியசாலைகளில் மருத்துவர்கள் இல்லை, மருந்துகள் இல்லை. ஆனால் தோட்டப்புற வைத்தியசாலைகளில் எதுவுமே இல்லை, எதுவுமே இல்லை என்று தான் கூற வேண்டும். அது அந்த நிலைமையில தான் காணப்படும். அதை குறிப்பாக நான் சொல்ல வேண்டும் என்றால் நமது மலைய மக்கள் சுமார் 200 வருடங்களாக தம் உரிமைக்காக போராடி கொண்டிருக்கிறோம். இன்னும் உரிமைகள் முழுமையாக கிடைக்கவில்லை. ஆகவே இந்த சுகாதார உரிமையை பொறுத்தவரையிலுமே எமது மக்களுக்கு அநீதி இழைக்கப்பட்டிருக்கிறது தான் என்று கூற விரும்புகிறேன். மேலும் இந்த விடயங்களிலே அதாவது தோட்ட வைத்தியசாலைகள் தேசிய சுகாதார கட்டமைப்புக்குள் கொண்டு வர வேண்டும் என்பது இந்த சந்தர்ப்பத்தை உங்களுடன் கேட்டுக்கொள்ள, இது சம்பந்தமாக பல தடவைகள் நாம் கூறியிருக்கிறோம். ஆனால் இதுவரை அதுக்கான எந்த விதமான நடவடிக்கையும் எடுக்கப்படவில்லை. மேலும் கூறிக்கொள்வதோடு இந்த சுகாதார சேவை சீர்படுத்தப்பட வேண்டும் என நினைக்கிறேன். உண்மையாலுமே இந்த நாட்டு மக்கள் சுகாதார சேவையை பெற்று தேக ஆரோக்கியத்தை உயிரோடு இருக்க வேண்டும் என்றால் இந்த பாராளுமன்றத்தில் உள்ள பாராளுமன்ற உறுப்பினர்கள் இந்த நம்பிக்கையில பிரேரணைக்கு ஆதரவு வாக்களிப்பார். உண்மையாலும் இந்த மக்கள் மீது கவலை இல்லாமல் அவர் உயிரையும் பாதிக்காதவர்கள் நிச்சயமாக சுகாதார அமைச்சருக்கு ஆதரவு வாக்களிப்பார். யார் வெற்றி பெறுவார் தோல்வி என்பார் என்பது முக்கியமல்ல, ஆனால் நிச்சயமாக இந்த சுகாதார பிரச்சனை தீர்க்கப்பட வேண்டும். மக்கள் இந்த நாட்டில் நிம்மதியாக வாழ வேண்டும் என்பதுதான் எனது ஒரே குறிக்கோள். ஆகவே இந்த பிரச்சனை தீர்க்கப்பட வேண்டும் என்றால் ஒரு விதத்தை நான் கூறிக்கொள்ள வருகிறேன், இந்த நாட்டின் சுகாதார சேவை மக்களுக்கு சரியாக வழங்க வேண்டும் என்றால் முதலிலே சுகாதார உரிமை உயிர் காக்கும் அடிப்படை உரிமை என்று கூறி இந்த பாராளுமன்றத்தில் ஒரு சட்டம் ஒன்று இயற்றப்பட வேண்டும். சட்டம் ஒன்று இயற்றப்பட்டால் குறிப்பாக அமைச்சராக இருந்தாலும் சரி, அதிகாரிகள் இருந்தாலும் சரி, வைத்தியர்களாக இருந்தாலும் சரி, சுகாதார சேவை குறித்து கூடிய கரிசனையுடன் செயல்பட்டு அதனை நிறைவேற்றி மக்களுக்கு முழுமையான சேவை கிடைப்பதற்கான வழி சமைப்பார்கள். இல்லாவிட்டால் இந்த பிரச்சனை தொடர்ந்து இழுப்பதற்கும் அதை கடைசி ஒரு விடயத்தை கூறிக்கொள்கிறேன். இங்கே பல விடயங்கள் பேசப்பட்டது, ஆனால் உண்மையிலும் மலையகத்திலே இந்த பிரச்சனை தலை மிகவும் விஸ்வரூபமாக இருக்கிறது. ஏனென்றால் பல வைத்தியசாலைகள் இல்லை, மருத்துவர்கள் இல்லை, மருந்துகள் இல்லை, கட்டிட வசதிகள் இல்லை, பல விடயங்கள் காணப்படுகிறது. குறிப்பாக கூற வேண்டும் என்றால் அந்த நூரெலி மாவட்டத்திலே டங்கன் வைத்தியசாலை இந்திய உதவியுடன் செயல்படுத்தப்பட்டது. இன்னும் அந்த இந்திய அரசாங்க உதவியோடு செயல்படுத்தப்பட்டாலும் இலங்கை அரசாங்கத்தின் மூலமாக அந்த வைத்தியசாலைகளுக்கு எந்த விதமான நிதி உதவிகளோ அல்லது வரப்பிரசாதங்களோ கிடைக்கவில்லை. ஆனால் நுரையீரல் மாவட்டத்தை பொறுத்தவரை இன்று கூட பல நோயாளிகள் வெளி மாவட்டங்களுக்கு, குறிப்பாக உங்களது மாவட்டம் கண்டி மாவட்டத்துக்கு தான் வைத்திய சேவைக்காக வருகிறார்கள். ஆகவே இவ்வளவு பெரிய மாவட்டத்திலே பொறுப்பு கூறக்கூடிய வைத்தியசாலைகள் இல்லை, அந்த நிலையில் தான் காணப்படும். அதே போல மருத்துவர்கள் இல்லை, தாதியர்கள் இல்லை, அதே போல மருந்துகள் இல்லை, கட்டிட வசதிகள் இல்லை. ஆகவே அது மட்டும் இல்லாமல் இன்று மந்த போஷனை வறுமையின் நுரையீரல் மாவட்டம் அதிகமாக இருக்கிறது. வறுமையிலே 44% நுரையீரல் மாவட்டத்திலே காணப்படுகிறது. மந்த போஷனையிலே 31% நுரையீரல் மாவட்டத்திலே காணப்படுகிறது. அதே போல கிராமப்புறங்கள், நகரப்புறங்கள், தோட்டப்புறங்களை எடுத்துக்கொண்டால் தோட்டப்புறங்களில் 51% வறுமை காணப்படுகிறது. அதே ஆனால் மற்ற பிரதேசங்களிலே, நகர பிரதேசங்களில் 18%, கிராமப்புறங்களிலே 32% மட்டும்தான் காணப்படும். ஆகவே இந்த எல்லா மினிஸ்ட்ரி ஆஃப் ஆல் தீஸ் ஃபேக்ட்ஸ் அண்ட் ஃபிகர்ஸ் நுரையீரல் டிஸ்ட்ரிக்ட் அண்ட் அஸ் வெல் அஸ் தி எஸ்டேட் செக்ரட்டரி இஸ் மோஸ்ட் அஃபெக்டட் பை திஸ் பவர்டி. ஓகே, ஐ ஹம்பலி ரிக்வெஸ்ட் யூ அட் திஸ் மோமென்ட், டோன்ட் திஸ் இஸ் நாட் அன் யூ நோ கான்ஃபிடன்ஸ் மோஸ்ட், ஐ டோன்ட் திங்க் இட்ஸ் இட் லைக் தட், பட் அட் தி சேம் டைம் ஐ ஹம்பலி ரிக்வெஸ்ட். There are a lot of shortcomings in the estate sector as well as in the Nuri district, which is close to your district.
Please wind up your speech, otherwise I humbly request you to look into those issues.
Thank you very much.
Suti Garumanti Tumani.